මේක ප්‍රශ්නයක් තියෙනවා. දානයක් දෙනකොට විවිධ දේවල් දානීය විදිහට දෙනවා. පිරිපැණි, පළතුරු ආදියයි. මේ ආදියෙන් විවිධ දේවල් වල වෙන වෙනම ආනිසංශ තියෙනවද කියලාත් මේ ප්‍රශ්නයක් අහනවා. කර්ම වේගය කියන එක අති සූක්ෂම විෂයක්. බොහොම සංකීර්ණයි. විවිධාකාරයෙන් ලැබෙන ප්‍රතිඵල තියෙනවා. අපි මෙහෙම හිතමුකෝ. පේර, ජම්බු, වරක, වැල ඉතින් මේකේ જાති පළතුරු තියෙනවා. මේ පළතුරු වල පොදුවේ තියෙන කොටසක් තියෙනවා. ඒක දැන් අපි හිතමුකෝ A විටමින්, B විටමින් කියලා අද මේ වෛද්‍යවරු, වෛද්‍ය විද්‍යාඥයෝ විටමින් වර්ග වෙන් කරලා තියෙනවා. සමහර පේර වල තියෙන විටමින් වර්ගයේ ජම්බු වල තියෙනවත් පුළුවන්. C විටමින් කියන එක පළතුරු වලට පොදුවේ තියෙනවා කියලා කියනවා. එතකොට මොනවා හරි අවශ්‍ය දේ අඩු නම් ඒ වර්ගයේ පළතුරක් ගත්තාම කොයි එකකින් හරි ඒකත් ලැබෙනවා. හැබැයි එක වර්ගයක නැති දේවල් තව වර්ගයක තියෙනවත් පුළුවන්. ඒ වුණත් ඒ පළතුර විශේෂයෙන් ගත්තාම ඒ දේ ලැබෙනවා. දැන් මේක භෞතික ලෝකයේ තියෙන ස්වභාවයක් තියෙනවා. ඒ ආකාරයෙන් තමයි ධර්මයේ සකස් වෙලා තියෙන්නේ. දැන් යම්කිසි බේත් වර්ග ගන්න. අරලෝල තියෙන જાතිය තවත් ඖෂධයක තියෙන්න පුළුවන්. ඒ ඖෂධ වර්ගය. අනික් වැ නැති වර්ගයක් අරලෝල තියෙන්න පුළුවන්. අනික් වැ නැති වර්ගයක් තිබුණොත් ඒ જાතියෙම ගන්න ඕනේ ඒ තියෙන වර්ගය. අසනීපයකට රෝගාබාධයකට බේත් කරනකොටත් ඒ වර්ගය. පොදුවේ තියෙන දේවල් තියෙනවා. ඒ වගේම පුද්ගලිකව තියෙන දේත් ඔය අතර තියෙනවා. බොහෝ කතාවල ධර්ම කතාවල සඳහා වෙනවා ඒ ආකාරයෙන්ම විපාකත් ලැබිලා තියෙන ආකාරය. ඒක ධර්ම කතාවක් තියෙනවා. එක්තරා මිනිස්සෙක් පැණි හදලා හකුළු හදලා මෙහෙම ජීවත් වෙනවා. උක් හකුළු, උක් පැණි වාගේ හදලා. යාගේ හැකියාව ඒ කවදාවත් ඒ ජීවිතය විනාශ කරන්නේ නැහැ. දානයක් දෙන්න කැමති කෙනෙක් නෙවෙයි. මේ වගේ අවස්ථාවකදී දවසක් උපුරු මිටියක් අරන් යනකොට පොඩි දරුවෙක් අඬන කෑ ගහ පස්සෙන් ගියලු උපුරු කෑල්ල කිල්ලලා. මේකගේ කරදරෙන් බේරෙන්න බෑ කියලා ඉඳ කාගේ ගියා හිටන් අරකේම යන ගාම කෑල්ලක් ඇදලා පිටිපස්සට විසි කරලා යන්න ගියා. ඒ ළමයා ඒ කවුල එන කෑවා. ඔච්චරයි අර පින කර තිබුණේ. මේ මාසයා මැරලා හිටන් ප්‍රේතෙක් වෙලා උපන්න. දැන් දීපු පින දෙන්නේ උපුරු දීපු පින විතරයි. මේ ප්‍රේතයාට පේනවා දැන් කර්ම ශක්තියෙන් වැඩිච්ච කර්මය මුල් කරගෙන හටගත්ත ඔහුට ආහාරයක් උපුරු පරාන්තරය. දුන්නේ උපුරු කැල්ල නැවුනේ උපුරු පරාන්තරය. බලිකින්නට කණ්ඩ ගියාම උපුරු පරාන්තරය නෑ. පිටිවස බලන් ආයි තියෙන. පිටිවස වැඩි. ඒ පැත්තට ඉස්සරහැල්ල ගියොත් ඒක වැත්තේ නෑ. ආයි බලන් පිටිවස වැත්තේ වේ. ඊට පස්සේ මොකද කරන්නේ මිනිහා පිටිවසෙන් පිටිවසට ගිහලා ලොකුවම අහුවුන. ඊට පස්සේ පිටි අතින් කඩාගෙන හරින කන. ඒක තමයි කර්ම ශක්තියෙන් වැයිත උපුරු කොනාතරේ ප්‍රේතයාට ආහාරයට ලැබුණේ. ඒක දුන්න හැටියට හම්බුලෙත් එහෙමයි. උපුරු දුන්න උපුරු කඹු. පිටිවසර විසි කරලා ගිය නිසා ඉස්සර හැංගින් කඩාගෙන කන්න උලුවන් හේතු ආශයක් නැව හම්බුන්නේ නැහැ. පිටිවස්සේ අතින් පිටි අතින් කඩාගෙන කන්නයි හැකියාව ලැබුණේ. දැන් දානි දුන්න දේ විතරක් නෙවෙයි දුන්න ක්‍රමෙත් බලපෑවා. දානි දවන් දීපු දේ ලැබෙන ආකාරය. පිදුහාම පිදුම් ලැබෙනවා, වැන්දහම වැඳුම් ලැබෙනවා කියලා පූජකෝ ලබතේ පූජා වන්දකෝ ප්‍රතිවන්දන ආදි වශයෙන් මෙහෙම දේශනා තියෙනවා. එහෙනම් දීපු හැටි තමයි ලැබීම. ඒකත් ප්‍රධාන කාරණය. එක අවස්ථාවක නිරෝධ සමාපත්තියට සමවැදිලා ඉන් නැගී වැඩපු රාහතන් වහන්සේ ළමකට එක්තරා ළමෙක් ඒ ළමයාගේ පෙර වාසනාවත් වෙලා ඒ ළමයාට ලාලි දෙන්න උන්වහන්සේ වැඩියා. කටුවල රැයට සම්බල ගත කටුවල් ටිකක් අරගෙන හරක් බලන්න යන ගොබළු දරුවෙක් ඕක තමයි පාර්සලයක් බැඳගෙන නැන්නම් මුලක් බැඳගෙන ගියේ දවල්ට කන්න. දැන් මේ කටුවල් ටික පිළිනු වෙන තරම් ආපු ඉව. නව කන්න පුළුවන් එකක් නිසා ඒ ළමයා මොකද කරන්නේ? ලැබිච්ච අවස්ථාව බොහොම සන්තෝෂෙන් ඒ කටුවල් ටික අර උන්වහන්සේට පූජා කළා. නිරෝධ සමාපත්තිය දින 7ක් වැඩ ඉඳලා හිටන් ස්වර්ණ රාතන් වහන්සේ නමකට දානයක් දුන්නොත් ඒ දානි දුන්න ළමයාට දින 7ක් 14ක් මේ වගේ කාල සීමාවක් ඇතුළත මෙලෝදී මේකේ ආනිසංස ලැබෙනවා. ඒක විශේෂයක්. කාට වුණත් ඒ දානි දුන්න කෙනාට එහෙම වාසනාවක් ලැබෙනවා. ඒක ඒ අත්බැවීම ඵල දෙන මේ පුණ්‍ය කර්මයක් වෙනවා. ඉතින් මේ ළමයාට සත්තරන් කටුවල මැවිලා ගේ ඇතුලේ පේන්න තියෙනවා. කර්ම ශක්තියේ පුණ්‍ය ශක්තියෙන් ලැබෙන පුණ්‍ය විද්‍යාව. ඒ පුණ්‍යයෙන් තමයි කටුවල මැවෙන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? කටුවල පූජා කරනවා. කටුවලේ ඒක ස්වභාවයට ඇවිත් සත්තරන් පිළවල් මැවුණා. දැන් එතනත් පේනවා කියනවා කටුවල පූජා කරන විදිහට ඒ ආකාරයෙන්ම හැදළු ඇති දෙකින් ආදි සංසයක් ලැබුණ හැටි. නමුත් ජීව නිසා ලැබිච්ච දෙයින් එයාට තව ඕන දෙයක් කරගන්න පුළුවන් ඊට පස්සේ. ඒක දීලා වුණා එයාට ඕන භෝජන ගන්නත් පුළුවන්. ගෙවල් දොරවල් හදා ගන්නත් පුළුවන්. ඒ වටිනාකම වත්කම අරගෙන උනන් එන ඒක ආකාරයෙන් පරිවර්තන කරා. මූලික ලැබීම ඊට අනුකූල වුණා. ඊට පස්සේ මේ දුප්පත් කෙනට පොයින්ට් මේ රත්තරන් කියලා රාජ භාණ්ඩාගාරයෙන් හොරකම් කරපු ආදි වශයෙන් කියයි තමයි මේ විදිහට මිනිසු නිගා කරන්න පටන් ගන්නකොට අර අය බය වුණා. දැන් මේවා ළඟ තිබුණොත් එහෙම රජුරුවන්ට ඉගෙන රාජ දඬුවා විඳලා සිද්ධ වෙන්න පුළුවන්. ඔක විහි කරවල්ලා ගියා නම් කාගේ හරි කියවම් පිට ළඟ තිබුණා වැවක් ඒකට විදි කරා. විදි කළාට පස්සේ මොකද කරන්නේ? රාජපුත්‍ර ඇවිදින්න ඔයලා බලනකොට කිව්වා මෙන්න මෙර විහි කළා මෙහෙම තිබිලා ඒක විහි කළා කියලා. ඉතින් බලාපුවාම අර කටුවාවේ පාවිලා එනවා. අර පුණ්‍ය ශක්තියක් ක්‍රියාත්මක වෙච්ච හැටි. අනික් කෙනෙකුට ඈතට යනවා. ඒ ළමයා ගියාම ළඟට එනවා. මේ වගේ ක්‍රියාවලිය සිද්ධ වෙනයි කියන්නේ. ඉතින් ඒලා වැට හිවිකම් තිබුණ දේවල් හදිලෝ තන්මත කරලා මේ වරප්‍රසාද දීලා ඒ විදිහට උසස් තත්ත්වයකට පිටුවරේ බාට පත් වෙනා කියලා මේව කතාවක් තියෙනවා. මේ වගේ අවස්ථා තියෙනවා. ඒ දීපු ආකාරයෙන් ලැබීම වෙන ක්‍රමයක්. ඒක ප්‍රධාන ඒකත් ඒ වගේ කතාවක්. ඉතින් ඒ වගේ දැනට තියෙන පොළොවේ මේ පොටව පා මේ මෙයා පිටිලි බාට මැටි පිටිලි සත්තරම් පිටිලි බාට පත් වෙනා කියලා කතාවක් තියෙනවා. මේ කතාවේ කියන්නේ ඒ වගේ කතාවක්. ඒත් බත් පිට දන් දුන්න නිසා බත් පිටක් වගේම අර මැටි පිටවල ඒ වගේම සත්තරම් පිටවල බාට පත් වෙනා කියන කතාවක් මේ කතාවේ තියෙන හැම දෙයක්. රජුරවන්ට ගිනිහිල්ලා දුන්නට පස්සේ රජුරෝ ගියන පටන් ගත්තා මේ පොළොවේ තියෙන වස්තුවේ හිණිකම තියෙන රජුරවන්ටයි ගිහිලා ලවාගෙන ඉන්න කියයි තන් රාජපුරුෂය ඇවි. ඒ අයගෙන් බලලා තියෙන්නේ මඩ. මැටි පිටවල් මිසක් සත්තරන් නැහැ. ඒතර කියන්න පටන් ගත්තා මේ මිස බොරු කළා කියලා. නමුත් ඉතලා ඒ පිටි පිටවල් පෙන්නන්න සාම්පලයක් වශයෙන් ගිහිලා හදිනා දීලා තමයි ඒ කාරණේ කිව්වේ. අර සිටුදුවයි සිටුවරයයි ගොවියයි ගොවිත්‍යයි බලනකොට ඒවා සත්තරන්. ඒ අය අතින් ගත්තාම රත්තරන් වෙනවා. අනික අය ගත්තාම මඩ. මේ කාරණේ දැකලා හිටන් ඊට පස්සේ මම මගේ රත්තරන් නෙමෙයි මටයි තියා නෙමෙයි මේ ගොවියටයි ගෙවිලියටයි තියෙන රත්තරන් කියලා තමයි රජුර කියනකොට වේද පටන් ගත්තා කොහොම රත්තරන් ගේ. මේ ආදි වශයෙන් කතාවක් තියෙනවා. ඊට පස්සේ රත්තරන් ගෙනහල රජු විදිහට කොට ගහලා කොයිතරම් ප්‍රමාණයක් මෙච්චර රත්තරන් ප්‍රමාණයක් තියෙන සිටුවරයක ඉන්නවාද කියලා කිසි සිටුවරයක නැහැ. එච්චර වටිනාකමක් තියෙන. මේ මහා ධන කියන සිටුවරසුක ලැබුණා කියලා එහෙමත් කතාවක් තියෙනවා. ඉතින් නම් ගොත් වශයෙන් නැතිනම් එක්කම ගන්න අමාරුයි. ඉතින් ඔය වගේ දේ කතා තියෙනවා. ඉතින් මේ වගේ ඒ එදාම ඵල දුන්න දේවල්. ඒ කියන්නේ නම් ඒ දවස් ගණනක් තුල හෝ මේ ඒ අධ්‍යවි ඉතා මෑත කාලයකදීම එවන් වී නිරෝධ සමාපත්තියට සමජ රහතන් වහන්සේ නමකට මහා දාන ඒ පොඩි දානයක් දුන්නා. ඒ දානේ ආනිසංසයේ ditta ධම්ම වේදිනිය වශයෙන් මෙලෝදිම ඵල දෙනවා කියලායි පෙන්වන්නේ. ඉතින් අන්නේ දාන කියනවා ඊළඟ අධ්‍යවයේ ඵල දෙනවා නැත්නම් මතු කාලිකවද හරි සුසු අවස්ථාවක් ආවම ඵල දෙනවා. ඉතින් ඒ වැඩි ඡන්දේ ආකාර සම්බන්ධතාවයක් තියෙනවා. දුන්න ආකාරයෙන් ලැබෙන ඒවා තියෙනවා. ඒ වගේම මේකේ තියෙන ස්වභාවය අනුව ශ්‍රද්ධා සීල ත්‍යාග ප්‍රඥා කියන කාරණාවෙන් යුක්තව දන් දීලා එවන් චිත්ත ප්‍රහදීන් පැතුමක් පැතුවොත් පැතු ආකාරයෙන් තිෂ්ඨ වෙනවා. ඒකත් අවක්‍රමයි. මේ දානීය මත විවල් ප්‍රතිඵලයක් ලැබේවා කියලා හිතන් ඊට අනුකූල ප්‍රතිඵලයක් ප්‍රාර්ථනා කළොත් ඒ ප්‍රාර්ථනාව තිෂ්ඨ වෙනවා. හැබැයි එහෙම කරන්න නිකම් පැතු වටනම් කවදාවත් ඉෂ්ට වෙන්නේ නැහැ කියලායි දේශනා කළේ. පැතු පලියට සියල්ල ඉෂ්ට වෙනවා නම් එහෙම ලෝකෙයි දුප්පලෙක් නැහැ. ඒ වගේම දුගති ගතවන කෙනෙක් නැහැ. පතන පතනක හම්බ වෙනවා නම් කියලා ඒකේ තියෙන පැතීමේ ප්‍රමාණයක් ලබන්න ආවද ඒකේ තියෙන විසාරත්වයේ පින්නේ. හැබැයි පැතුම් සියල්ල ඒ ආකාරෙ නෙමෙයි. ඊට හේතුකාරක වන්නා වූ ශ්‍රද්ධා සීල ත්‍යාග ප්‍රඥා කියන කාරණාවන්ගේ යුක්තව එවඳු වන්නා වූ ගුණෙන් යුතු යම් කිසි දාන් දීලා එවඳු වන්නා වූ පිනක් කරලා ඊට අනුකූල පැතුමක් පැතුවොත් පැතුම ඉෂ්ට වෙනවා. එහෙම සමීපුත් කියනවා කියලා පින්නේ. ඒ වගේ එවඳු ගුණෙන් යුතු වන්නා බුද්ධලේ සුගතියට පත් වෙන්න හේතුකාරක වෙන චිත්ත ප්‍රහාදයෙන් එවඳු පින් දහම් කරමින් පිටත්යෙන් ඉන්න බුද්ධලේ සාතුත් මහරජිත දේවියන්ගේ ගුණ අහලා මටත් එවඳු දේවාද්‍යාවක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කළොත් ඒකත් ඉෂ්ට වෙනවා කියලා පෙන්නනවා. තාවතිස කියන දෙවියන්ගේ ගුණ අහලා මටත් එවඳු වන්නා වූ තාවතිස දෙවියෙකුෙන් ලැබේවා කියලා පැතුවොත් ඒකත් ඉෂ්ට වෙනවා. යාමතිස නිම්මාන් රති පරිණිත වාසවත් ආදි වශයෙන් එකින් එකට විග්‍රහ කරලා තියෙනවා. ඒ ආකාරයෙන් ලැබෙන හැටි. මේ කාමයන්ගේ ආදීනව දැකලා මට ඒව නැවැලක් නැහැ. මට බ්‍රහ්මයෙක් වෙන්න ඕනයි කියලා. ධම්ම සම්පත්තියක් බලාපොරොත්තු වෙනා නම් ඒකත් ඉෂ්ට වෙනවා. මට මේ එකකින් අතරක් නැහැ. මට නිවන් ආબોධ කරගන්න ඕනේ කියලා ප්‍රඥාවන්තයෝ ලෝකේම බලාපොරොත්තු වත්දැල්ලා ගත්තොත් ඒක නිවන්ට උපනිසරේ වෙලා හිටන් නිවන්ට මඟ පාදලා දෙනවා. මේ ප්‍රාර්ථනාවන් නිකම් හිස් වෙන්නේ නැහැ. නිකම්ම හිස් වෙන්නේ නිකම්ම හිස් අතින් කරන වැතුම්. හේතු නැති වැතුම් වලට නම් ඉෂ්ට වෙන්නේ හේතුවක් නැහැ කියලායි පෙන්නේ. ඉතින් ඒ වගේ විවිධාකාර දේවල් දැන් කිරිපැණි කියන්නේ කිරිපැණි වාගේ එක් වෙනවා කියලා මේ ආදි වශයෙන් අපි කියනවා. කිරි පැණි වල තියෙන ස්වභාවය. කිරි වලට පැණි රස දෙනවා. එහෙනම් කිරි පැණි වාගේ අපිටත් සමගියෙන් ඉඳ ලැබේවා කියලා මෙහෙම ප්‍රතුමක් පතර කිරි පැණි දානයක් දුන්නොත් සමගිය සමාදානය ඇති වෙන්නේ ඒක හේතු වෙනවා. එවඳු අභිවෘද්ධිය උදා වෙන්නත් හේතු වෙනවා. ගස වල තියෙන පළතුරු බොහොම රසට හොඳට තියෙනවා කවුරු ප්‍රිය කරනවා. මටත් මේ සමාජයේ එහෙම ප්‍රිය පුද්ගලයෙක් හැටි ඉඳ ලැබෙන්න කියලා එහෙම ප්‍රතුමක් ඇතුවොත් ඒකත් ඉෂ්ට වෙනවා. හැබැයි ඥානයේ වර්ධනය වෙන්න වෙන්න බුදුරණන් අහලා දේශනා කරන්නේ ධර්මචර්යාවෙන් සමචර්යාවෙන් ඉවත් නොවි ඔය පැතුම් පතන්න කියලා. දැන් මේක විශේෂයෙන් තේරුම් ගන්න ඕන කාරණය. ධර්මචර්යාවෙන් සමචර්යාවෙන් ජීවත් වෙන කෙනෙක් ඉන්නවා. ධර්මචර්යාවෙන් කියන්නේ බුදුරණන් අහන්සේ දේශනා කරපු ධර්මයේ ධර්මය හැටියට දකින්න ඕන. ධර්මචර්යාව විවිධාකාර ප්‍රාණඝාතයේ අධර්මය ප්‍රාණඝාතයෙන් වෙන්නීම ධර්මය. ප්‍රාණඝාතයෙන් විසමයි ප්‍රාණඝාතයෙන් වෙන්නීම සමධර්මය. එතන ධර්මචර්යාවෙන් සමචර්යාවෙන් යුත් වෙනවා ප්‍රාණඝාතයෙන් වෙන් වෙච්ච පුද්ගලයා කර්ම දැනගෙයි. ඒකත් ධර්මචර්යාව සමචර්යාව. ඒ වගේම මිත්‍යා දෘෂ්ටි අධර්මයක් සම්මා දෘෂ්ටි ධර්මයක්. මිත්‍යා දෘෂ්ටි අසමචර්යාවට වැටෙන කටයුතු කළොත් සම්මාදිටියෙන් කටකල සමතරියාවට වැඩෙනවා. එන ධර්මචර්යා සමතරියා වෙනවා එකින් එකට ওই විදිහට චතු ආර්ය ශ්‍රායක වාක්‍යය. පරිත්‍ථාවපාදී අනු යම් කිසි අකුසල කර්මයක් ඇත්තම් ඒක ආධර්මචර්යාවයි. හරියදකොලු. අවිද්‍යාපත්‍ය සංඛාරා කියනකොට ඒක අධර්මයක් වෙනවා. අවිද්‍යාපත්‍ය අපුඤ්ඤ අවිසංඛාරා. අවිද්‍යාවත් වෙන පුණ්‍යාපි සංකාරයක් අරගන්න. ඒකත් ලෞකික ධර්මයක්. ලෞකික සමචර්යාව. කුසල මූල පත්‍ය සංකාරා කියත් එකක් තියෙනවා. ඒකත් සමචර්යාවක් වෙනවා ධර්මචර්යාවක් වෙනවා. මේ විදිහට ධර්මචර්යා සමචර්යා එකින් එකට නුවණ වැඩි තරමට ධර්මය අවබෝධ කරගත්ත තරමට ගැඹුරුයි. මේ කොයි ආකාරයෙන් හරි ධර්මචර්යාවේ සමචර්යාවෙන් යුක්ත වෙන පුද්ගලයා පැතුම පැතුම පිස්ස වෙනවා. හැබැයි ධර්මචර්යාවයි සමචර්යාවයි අතරින් දෙපා කිව්වේ ධර්මචර්යාවෙන් සමචර්යාවෙන් යුක්තව යහපත් හිතකින් ජීවත් වෙන කෙනාට ඒ දානයම හෝ සීලය හෝ කටයුතු කරන වෙලාවට නීවරණයෙන් තොර මානසිකත්වයක් තියෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ගච්ඡ කුසුත විචිකිච්ඡා කියන මේ නීවරණ එක තදංග ප්‍රහාර වෙනවා. ඒ කියන්නේ මේ මොහොතේ ඒ නිතිවිල තියෙන වෙලාවේ ඒවා නැහැ. බනහල චිත්ත ප්‍රහාදයෙන් බනහලලාට පංච නිවර නැහැ සදාංග ප්‍රහා. ඒ තුලම ගිහිලා කටයුතු කරගෙන යනකොට අනික් වෙලාවක් නැති වෙන වෙලාවක වෙන විස්කම්බන ප්‍රහාණි. මේ ධර්මයේ නිර්වාණ ධර්මේ නම් ඊට අනුකූල නිර්වාණ ධර්මයට අනුකූල සමචර්යාවනේ ඒ තුලින් කියන සමුච්ඡේද ප්‍රහාණය වෙලා සාහවලියම නැති වෙන්නත් පුළුවන් අවස්ථාවක් එනවා මාර්ගඵල අවබෝධයත් එක්ක. මෙන්න මේ කොයි ආකාරයෙන් හෝ ධර්මචර්යාවෙන් සමචර්යාවෙන් ඉස්සෝ හටේ කරන දුර්ගලෙවි. ප්‍රඥාව වැඩි වීමට හේතුවක් වෙනවා. ලෞකික වශයෙන් ආරම්භ කරගහම ලෞකික වශයෙන් නෝන වැඩි වෙනවා. ඒ ධර්මචර්යාව සමචර්යාව ලෝකෝත්තර ධර්ම අවබෝධයත් එක්කලා සම්බන්ධ වුණා නම් ඒ වනහල එහෙම අවබෝධයක් ආවනම් ලෝකෝත්තර පැත්තට ධර්මචර්යාව සමචර්යාව වැඩි වෙනවා. ඒ නිසා ඒකට බාධා නැතුව මඟ වැඩෙන්න හේතු වෙනවා ලෞකික වශයෙන් හෝ පවතින එවඳු ආරම්භය. එතනින් තමයි පටන් ගන්න. මේ විලාසේ සමහරලාට බුද්ධිලේ විවිධාකාර පැතුම් පතන්න පුළුවන්. ලෞකික පැතුම් වෙන්න පුළුවන්. නමුත් ධර්මචර්යාවෙන් සමචර්යාවෙන් වැඩෙන කෙනාට ප්‍රඥාව වැඩෙනකොට අනේ මම මෙහෙ පැතුමක් පැතුම මොන හරයක් ඇති එකද කියලා පස්සේ දවසක වැටහෙනවා. අන්නේ ප්‍රඥා අවබෝධය වළක්වන්න හේතුවක් ඉන්නේ අර පැතුම්. ඊට පස්සේ පැතුම ඉක්ම යනවා. මම ඒවා පැතුවර මට දැන් තේරෙනවා ඒක වැඩක් නෑ කියලා. අන්නේ නිසා බුදුරජාණන් වහන්සේ මේ ලෞකික පැතුම් පැතුවක් ඒ පින් දහම් කරලා යහපත් සුජක්තියෙන් ඉඳලා එවඳු ආකාරයෙන් ධර්මචර්යාවෙන් සමචර්යාවෙන් යුක්තව කරන පැතුමක් ඇත්නම් ඒක වර්ණා කළා. මොකද මේ පැතුම තුල කවදාවත් මේ පුදුලයන් හඳවන්න බෑ ධර්මචර්යාවෙන් සමචර්යාවෙන් නම් කටයුතු කරන්න. ඔහුගේ ප්‍රඥාව වැඩෙනකොට වැඩිච වට්ටමට යම් යම් ලෞකික පැතුම් පළකුවා ක්‍රමක්‍රමයෙන් ඈත් වෙන්න පටන් ගන්නවා. ඒ ඈත් වීම නිසා උටේ පැතුමින් ඒ ඈත් වෙන තුරු යම් කිසි පැතුමක් පැතුවා නම් එතකන් ඒක ලැබෙන්නත් පුළුවන්. හැබැයි ඒක ලැබුණා කියලා බුද්ධිලයා විනාශයටපත් වෙන්නේ නැහැ. ਉਹ ධර්මචර්යාව සමචර්යාව තුළින් ජය ගන්නවා. එතින් වැඩිම තියෙන නිසා. ඒ නිසා තමයි බුදුරන් වහන්සේ ඕන පැතුමක් ඉබඳ පැතුමක් පතා ගන්න ලෞකික පැතුමක් පතා ගන්න. හැබැයි මේ ධර්මචර්යාව සමචර්යාව වෙනස් කරන්න එපා කියලා. දැන් මේක අපි හද හොඳට තේරුම් ගත යුතු ප්‍රශ්නයක්. ඒක සමහර අය බුදුන් වැඳලා ඒ වගේම පොනේ පූජා තියලා අට පිළිකර පූජා කරලා ওই විදිහේ විවිධාකාර පැතුම් පතනවා ලෞකික පැතුම්. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒක තහනම් කළේ නැහැ. ධර්මචර්යාවෙන් සමචර්යාවෙන් අහස්ම විකරගෙන යනකොට සමහර දාට විවාහයක් පතන්න පුළුවන්. හොඳ විවාහයක් වෙන්න, හොඳ වාහනයක් ගන්න, ඔය වගේ දේවලු පතන්න පුළුවන්. නව ධර්මචර්යාවෙන් සමචර්යාවෙන් කටයුතු කරලා ඒක දියුණු වෙනකොට අර වැතුමට හැකියාවක් නැහැ. අර ධර්මචර්යාවේ සමචර්යාවේ ලැබෙන උත්තරීතර ප්‍රතිඵලයට පහර ගන්න. ඉතින් ප්‍රඥාව වැඩෙනකොට ඔහුටම තේරෙනවා අනේ මොකටද මම මේ වාහන වැතුනේ? මොන හරයක් ඇති ඒකත්. ලැබුණත් මත්නම් දැන් ඒකෙන් වැඩක් නැහැ කියලා අදහසක් එනවා. අන්න ඒක වර්ධනය. මේ වර්ධනයේ හේතු තියෙන නිසා බුදුදහම් වහන්සේ වැතුමට නිවරු කළේ නැහැ. ඥානවන්තයෝ ඒ විදිහට ලෞකික සම්පත්තියත් පතනවා ධර්මචර්යාවෙන් සමචර්යාවෙන් ඉඳලා කියලා පෙන්නේ. එහෙම කියන්න හේතුව බුදුරජාණන් වහන්සේ දන්නා ඔහුගේ පැතුම ඉන්නවටින් නැති බව. ධර්මචර්යාවෙන් සමචර්යාවෙන් කටයුතු කරන කෙනාට මොන ලෞකික පැතුම් පැතුවත් යම් දවසක ඒ ප්‍රඥාව නැగిලා එනකොට හරයක් නැති පැතුම් මම මෙච්චර කල් පැතුවේ මට වැඩක් නැහැ දැන් නම් මම ඕවා පතන්නේ නැහැ කියන දවසක් එනවා. ඒක අපිටත් අත්දැකීමෙන්ම පේනවා. සමහරවිට විවාහය බලාපොරොත්තු වෙන මේ පූජාවල වලට සම්බන්ධ වෙලා පන්රුත් ගැට ගහලා පූජා තුන හතරක් යනකොට අනේ මම මොළ වෙන්න ගිය තරම මට දැන් තමයි තේරෙන්නේ මේ හරයක් නැති එකක් නෙමෙයි ලෞකික දේවල් කියලා. එදා ගතන මට නම් දැන් ලැබුණා තෝල් නැහැ කියලා දෙවෙනි අතට අදහස් වෙනස් වෙලා. අපි දැනුවත්වම වහ වෙලා තියෙනවා ඉන්නේ. ඊට පස්සේ බොහෝම චිත්ත ප්‍රසාදයක් එනවා. මම මහා කුඹුලකින් ගැලවුණා ආවේ නම් ඒ වඳු දෙයක් බලාපොරොත්තු වෙන මට දැන් තමයි තේරෙන්නේ ඒවා හරයක් නැති දේවල් කියලා පස්සේ වාපෝචාරණය කරන්න නැහැ කියලා ඉතිහා ගැඹුරු පැත්තට හිත තියාගත්ත අය අපිත් අත්දැකීම. ඒ මාස්සාව පිට දකින්න ලැබලා තියෙනවා බොහොම. ඉතින් ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ දහම් නොබිඳ භවභෝග සම්පත් සුභටි සම්පත්. එතකොට යම්කිසි මේ පරිවාර සම්පත් මේ ආදී වශයෙන් පැතුනේ ඥානවන්තයින්ගේ වැඩක් කියලා වෙන්නේ. හැබැයි ඒ කියන්නේ මහා ප්‍රඥාවන්තයෙක්ගේ වැඩක් නෙමෙයි. ඥානවන්තය කියලා කියන්නේ මූල ආරම්භය. මහා ප්‍රඥාවන්තය කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා ලෝකේ අසාරයි කියලා දැක්කායි. අන්නේ දැකීමට මඟ පාදන ධර්මචර්යාව සමචර්යාව වෙනස් වුණේ නැත්නම් ඔව් පල්ලිහා කාලේ පතන පැතුම් ඒවා හිටින්නේ නැහැ. අර ධර්මයෙන් වැඩි මහල් බවට පත් වෙනකොට. අන්නේ ඒ නිසායි බුදුරජාණන් වහන්සේ ඥානවන්තයෝ ඉෂ්ඨ කාන්ත මනාප දුර්ලභ මේ ප්‍රවස්ථාවන් හැකිලා පෙන්නවා වට ඒවා පතනවා කිය. නම් නිකම් පතන පුද්ගලයයි. පතරයි ලොකු වෙනසක් තියෙනවා. මට අනුන්ට හිංගිහිංසා කරලා හරි කමක් නැහැ, මාක්ලා දාලා හරි කමක් නැහැ, මගේ වැඩේ කරින්න, මගේ වැඩේ ඉෂ්ඨ කරගන්නවා කියලා එහෙම ගත්තොත් මහා විනාශයක් වෙනවා. ඔහුට කවදාවත් අසත්පුරුෂ මානසිකත්වයේ දුෂ්චර්යයේ මුල් කරගෙන, පාපයේ මුල් කරගෙන, අධර්මචර්යාවෙන්, විෂමචර්යාවෙන් පතන පැතුමක් වුණොත් ඒකෙන් ඔහුට විනාශයක් වෙනවා නිසා කවදාවත් යහපතක් වෙන්නේ නැහැ. ඒක තමයි ධර්මචර්යාවෙන්, සමචර්යාවෙන් යුතු පුද්ගලයාගේ පැතුම. අර වගේ අනුන්ට හිංගි හිංසා වෙන එකක් වෙන්නේ නැහැ පටන් ගන්නකොට. මෙලෝ අභිවෘද්ධියක් මුල් කරගෙන පටන් ගන්නවා. කාටවත් හිංගි අහිංසාවක් වෙන එකක් හැටියෙත් නෙමෙයි පටන් ගන්න. නමුත් යම් දවසක ධර්මචර්යාවේ, සමචර්යාවේ නුවණ වැඩි වෙනකොට, ඥානෙ මොහුකුලා යනකොට, ඒ අවස්ථාවේ මට මේ පැතුමේ වැඩක් නැහැ කියලා ඒ පැතුම අත්හැරලා ඊට වඩා වැඩි පැතුමක් බලාපොරොත්තු වෙනවා. තවදුරටත් නුවණ මොහුකුලා යනකොට. අනේ මම මේ ආත්මයේ ඉඳගෙන ලබන් සිවිච්ච මේ සැප සම්පත් බලාපොරොත්තු වුණා. මට ඒවන වැඩක් නැහැ. ඒ වුණාට මම ඒක හැසලා පසුව දිව්‍ය සම්පත්තිය බලාපොරොත්තු වෙලා පැතුමක් පැතුවා. දැන් තමයි මට තේරෙන්නේ ඒකිනුත් වැඩක් නැහැ කියලා. මොකද දෙවියෙක් කියලා. ඒකත් විනාශ වෙලා ගෙවිලා වැන්සිලා යනවා. කොච්චර දිවි වෙලා ඇද්ද? මොකද්ද ලැබිච්ච හරේ? මෙහෙම තේරෙන්න පටන් ගන්න වැඩක් නැහැ මේ පැතුමත් කියලා ඒකත් අත්තරයි. බ්‍රහ්මේතුණා නම් කියලා හිතේ. ඒ පැතුමෙන් බහින්න. බ්‍රහ්මේතුණා කල්පගාලා ගිහිලා ගෙවිලා වැන්සිලා යන අධ්‍යාවක් නිසා. ඉස්තිර වූ සදාතනික අධ්‍යාවක් ඇති ලෝක සත්‍ය කිසි දෙනක නැහැ. මට වැඩක් නැහැ එකෙන් කියලා ඒකත් අත්තරනවා. මෙන්න මෙහෙම අත්තරීගෙන අත්තරීගෙන යන ක්‍රමයක් තියෙනවා. ප්‍රඥාව වැඩිනකොට. අනේ නිසා බුදුරණාහතේ දේශනා කළා ධර්මචර්යාවෙන්, සමචර්යාවෙන් යුක්තව කටයුතු කරමින් ඕනේ පැතුමක්. ඒ ලෞකික පැතුමක් හරි පතා ගන්න ප්‍රශ්නයක් නැහැ කියලා. උන්වහන්සේ දන්නවා කවදාවත් ඒ ලෞකික පැතුම තුළ ඔහු ඉර වෙන්නේ නැහැ කියලා. ඒකත් එක්තරා සම්මයක් ප්‍රයෝගයක් වෙනවා. ඒක නොලැබෙනවා නෙමෙයි, ලැබෙන ක්‍රමයක්මයි. සද්ධාවේ, සීලයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් යම් ශාසනය තුළ පින් දහම් කරලා වදන පැතුමක් ඇත්නම් ඉෂ්ට වීම ධර්මතාවය. ඒක නොවෙනවා නෙමෙයි. නව බුදු පියාණන් වහන්සේ දන්නවා. ඒ බඳු අදහසකින් තැවෙන පුද්ගලයාට ඥානෙ වැඩෙන දවසක් එනවා ක්‍රමයක් කරු. වැඩෙන දවසට ඒ අදහස වෙනස් වෙලා යනවා. පුංචි ළමයෙක්ගෙන් අහුවොත් මොනවද පුතාට ඕනේ? මට හුණු කැට ගොඩාක් ඕනේ, මොවාද පාදේ? ඒක ළමයෙක් කියන්න පුළුවන්. මට රෝදතුනේ පුංචි බයිසිකලයක් ඕනේ පැද පැද. මට බයිසිකල් 10ක් ඕනේ. අර පුංචි මනතර හොඳයි කියලා හිතනට ඔය ළමයාට ඔය ටික කියන. හොඳයි, ඒවා දෙන්න පුතා ඉගෙන ගන්නට. දැන් ඉතින් ළමයා ක්‍රමක්‍රමයෙන් වැඩි වියටපත් වෙනවා, දැනුවත් වෙනවා. දැන් ටිකෙන් ටික ගිහිලා ඉතින් සාමාන්‍ය පෙළ විභාගයට යනකොට පුතේ හුණු කැට 10ක් දෙන්නද? ලස්සන ලස්සන ඒවා දෙමක කියයි. ඔයා ඉතර ඉල්ලුවන් කොහොතුනේ වයිසිකලයක් හිම දෙනක් දෙන්න. දැන් කියන වඩා ලැජ්ජ. ඒක මං පුංචි කාලේ දන්නේ නැති කෙනෙක් නේ ඉල්ලුවේ ඒ කාලේ ඒවා. ඒක මට වැඩක් නෑ. ඉතින් ඊළඟට තමයි මට පොත් ටිකක් ගෙනත් දෙන්න. මට හොඳ පෑනක් ගෙනත් දෙන්න ලියන්න. ඒ වෙන් ඉල්ලන්න පුළුවන්. වෙලාවෙන් අපි භාගෙත් පාස් කරලා ඔක්කොම ඉවරලා හිටන් උසස් පෙළත් පාස් කරලා මොනා හරි ඒ කඩේ ඉඳලා ඉවරයි. ඊට පස්සේ යනවා. ඔයාලට සාමාන්‍ය පිළි විභාගේ පොත් ටිකක් ගෙනත් දෙන්න. දැන් මට මොකද? ඒ කාලේ නේවයි. එහෙනම් උසස් පෙළිය දැන් ඊයම වැඩ දුන්නු. දැන් මම උපාධියත් අරගෙන ඉවරයි. දැන් මට ඊයම ආසේ මට දැන් රස්සාවක් ඕනේ. දැන් එයා ඒ අංශෙන් ඉල්ලනවා. එයාට ඔහොම කීයද නම් කාලේ කීයද අවුරුදු 50ක් 60ක් ගියා. දැන් පෙන්ෂන් යන කාලේ නම් විවේකම යන කාලේ රස්සාවක් දෙන්න දැන් හොඳම කද කියලා. මට පුළු දැන් රස්සාව. අන්න හොරන්න හොරන්න ඉස්සෙල්ලා තිබිච්ච පැතුම් අහක් වෙන හැටි. මේ ලෞකිකත් වෙන උපමාව. මෙන්න මේ වගේ මේ ධර්මයේ තුල හොරනවා කියන්නේ තෝ වගේ ක්‍රමයක් තමයි. ධර්මයේ තුල උපාධි හතරක් තියෙනවා. සෝවාන් උපාධියයි, සකෘදාගාමි උපාධියයි, අනාගාමි උපාධියයි, අරිහත් උපාධියයි. පොතෙන්ද යනකම් තමයි මාර්ගය තියෙන්නේ. ඉතින් බාලාංශේ ඉන්න ළමයි පුංචි පුංචි දේවල් ඉල. ඉතින් ගවින් එහාට ගියාට පස්සේ උසස් වෙනකොට ආ සෝවාන් සකෘදාගාමි ඉක්මෙව්වොත් එහෙම අනාගාමිවොත් එහෙම දැන් කසාදයක් වදින්න ඇහුවොත් එහෙම දැන් ඒකත් වතනවා. යාගේ හොඳ යුග දිවියක් අද කරන් ක්‍රමයක් ලැබේවා කියලා ඉතර පසු එක දැන් පතනවා. හැබැයි යුග දිවියේ ඉන්න කෙනෙක් එතනම ඉඳගෙනම තමයි ආනාති පාතා වේරමණි, අදින්න අදානා වේරමණි, කාමීසු මිත්‍යාචාරා වේරමණි, අයං උච්චදි වික්‍රේ සම්මා කම්මන්තෝ කිව්ව කාම මිත්‍යාචාරයෙන් වැඩ කියලා සම්මා කම්මන්තිය පටන් ගත්තා. ආර්ය අෂ්ටාංගික මාර්ගය. හැබැයි සම්මා කම්මන්තිය වැඩිලා හිටන් ඒක ඉක්ම ගියාට පස්සේ දැන් ආයිසරය කාමීසු මිත්‍යාචාරා නෙවෙයි, දැන් වෙන්නේ අබ්‍රහ්මචර්යාව වේරමණි. කවුරුවා කියා දුන්නේ නැහැ, කිව්වෙත් නැහැ. මට වැඩක් නැහැ කාම විත්‍යාචාරය වෙල කියලා කාමී මට ඇලි වැඩක් ඒ වාසාව. ඒක දකින්න දවසක් එනවා. කාමීසු මිත්‍යාචාරය වේරවණ කියලා ආවේ අතනක පටන් මාර්ගයේ පටන්ගෙන මාර්ගයේ වැඩනට පස්සේ සම්මා සමාධිය වැඩනට පස්සේ සම්මා සමාධියට ගිහින් ධ්‍යාන වලට ගියාට පස්සේ එතන ඇත්නේ කාමාවචර පැත්ත ඉක්ම ගිහිල්ලා රූපාවචර සමාධියේ පැත්තට යන්න. නැත්නම් කාමසාග පටික කිය දෙක ඉක්ම යන්න. ඊට පස්සේ කාමරාගයේ මුල් කරගත්ත යම් වස්තුවක් ඇත්නම් වස්තුකාමයක් ඇත්නම් දැන් බලාපොරොත්තු නැහැ. සෝවාන් කල්ති විජ බලාපොරොත්තු සකෘදාගාමි කාලේ නැහැ. හැබැයි ඒ බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි සකෘදාගාමි වුණේ. ඒක ඇතුවත් නැතුවත් ඒකේ ප්‍රශ්නයක් නෙමෙයි. මාර්ගයේ වැඩි වීම නිසා මාර්ගය අනුගමනය කරන ප්‍රඥාව වැඩි වෙනවා. ප්‍රඥාව වැඩි වීම නිසා සකෘදාගාමි වුණේ. එදෙත් තිබුණ පැතුම එදාට ඉවරයි. මාර්ගය වල අනාගාමි වෙනකොට ඒ මොහොතේ තිබිච්ච පැතුමත් ඉවරයි. අනාගාමී ත්‍රි අරිහත් වෙනපත් වෙනකොට අනාගාමී කාලයන් රූපලාභ අරූපලාභාගාලිය බලාපොරොත්තු වෙනා නම් ඒකත් ඉවරයි. මෙන්න මේ ක්‍රමයට මේ ධර්ම මාර්ගය තියෙන කොහොමද? ඉතින් ඒ නිසා ඕක තේරුම් ගන්න බැරි අය තම තමන්ගේ මත්තන් වලින් තම තමන්ට තේරුම් ගන්න පුළුවන් මත්තන් වලින් අනේ බුදුරන් වහන්සේ ධර්ම දේශනා කළේ මේ සියලු ලෝකෙම දුකයි හරයක් නැහැ අල්ලන්න කිසිම දෙයක් නැහැ කියලා. ඒ වනාකීදී හාමුදුරුවෝ ඒක ගන්නෙ නැහැ හාමුදුරුවෝ දන්නේ නැතුව දන්නේ නැහැ මේ මිනිස්සුන්ට වැතුම් පතවන්නේ මේ ලෞකික වැතුම්. ඔය දෘෂ්ටියේ ඉන්න අවයිති මට කියන්නේ ඉතලා උතුරා බුදුරජාණන් වහන්සේට කියන්නේ. මම උන්වහන්සේගේ ශ්‍රාවකෙක්. නැ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිලා ඉතින් පැතුම් පතු බය මොනවද පතලා තියෙන්නේ. නකුල මාතා නකුල පිතූ කියන දෙන්නා ගිහිලා මොකද ඉල්ලුවේ බුදුරජාණන් වහන්සේ? ස්වාමීනි අපි උඹනදකින් ගිය තරම්වත් වතනයක් බැනුමක් කරගත්තේ නැහැ. වතනයක්වත් ඉදිරි දෙදියා කියාගත්තේ නැහැ. මේච්චර කාලයක් වෙනවා අපිට අවුරුදු 80ක් වෙනවාද? මේ මගේ වාර්යාවටයි මටයි. අපි බොහොම සන්තෝෂයෙන් ජීවත් වුණා. මේ සෝවාන් ගිලා දෙන්නම හිටියේ. අපිට මතුපාවේදී දෙවියෙක් හා දෙවඟනක් වෙලා ඉන්න ඕනේ. බලාපොරොත්තු ඒකයි. අපි මොකද්ද කරන්න ඕනේ කියලා. ධර්මචර්යාවෙන් සංචර්යාවෙන් කටයුතු කිරීම ඔය පැතුම කතා ගන්න ඉෂ්ට වෙනවා කියලා බුදුන් වහන්සේ දේශනා කළා. දැන් සෝවාන් ගිලා හිටු කොහෙද මොකද? මල මොලක වද්ද බලා පතන්නේ. වැඩක් ඇති එකද ඒ පතන්නේ කියලා හිතුවා. හැබැයි ඒ වෙලාවේ ධර්මචර්යාවෙන් සමචර්යාවෙන් පදා ගන්න ඕක ඉෂ්ට වෙනවා කියලා කිව්වා. අනාගාමී ඵලයටපත් වෙච්ච එකලා විසුණු වහන්සේ ළමක් කිව්වා. උන්වහන්සේ දැන් ධෛර්යය කරන්නේ නැහැ උත්සාහය විරිය අඩු කරලා ඉන්නකොට බුදුරන් වහන්සේ අහනවා. ඇයි මහණ? දැන් උත්සාහය විරිය අත්හැරලා. ස්වාමීනි දැන් කොහොමත් මම මේකෙන් අවසානින් පස්සේ මේ ජීවිතය අවසානින් පස්සේ මනුෂ්‍ය ලෝකේ උප්පත්තියක් නැහැ නේ. අනාගාමී ඵලය මට තියෙනවා. ඉපදා සුද්ධ ආවස බබලෝතු බුදුරණන් හදි ඒ විලාද වෙදී හොඳයි හොඳයි කියුවේ නෑ මහාන ගෑවිලා තියෙන අසූචියේ පේන්න තියෙන ඒක පිහිදාගෙන අතේ බල බැලුවොත් එහෙම පේන්නේ නැති වෙනවා මොකද වෙන්නේ සුවද සාමී ගඳයි පේන්න නැති දුකක් තියුණා කිව්වත් ඔය සුද්ධ ආවස කිව්වත් ඕකේ තියෙන ඔය අසූචියම තමයි ගෑවිත් හැටි තමයි ඕක අයින් කරගන්න ඉක්මන් කළා අප්‍රමාදේ අරි හත්තිලපත් වෙන්න බලා උන්වහන්සේ එහෙම උපදේශ දුන්නා. නකුල මාතා නකුල පිටුද දිව්‍ය ලෝක උපදින ක්‍රමයක් තිබුණා. ඊට පල්ලෙහා කාම ලෝකෙ. ඇයි මේ බුදුරජාණන් වහන්සේ මෙහෙම එක එකනට එක එක විදිහට දේශනා කළේ? බුදු පියාණන් වහන්සේ දන්නා මොහුට පුළුවා මට්ටම මෙච්චරයි. ඔහුගේ නුවන්ට ගෝචර වෙන මට්ටම මෙච්චරයි. අනිකාරත් හැඳ වැඩියක් ඔතන තියෙනවා. උන්වහන්සේ දන්නවා මොහුගේ තව හැඟවිච්ච ශක්තිය තියෙනවා. ඔහුගේ හැකියාව තියෙනවා මෙන්න මෙහෙම උත්සාහ කළොත් වීර්යය කළොත් මෙන්න මෙතන මේ අධ්‍යයනය පස් වෙන්නේ. එහෙම කෙනෙක් දැකන බුදුගණන් හන්දේ කවදාවත් ඒ ඒති වින අවස්ථාව අනුමත කරන්න නෑ. ධර්මචර්යාවේ සම්චාරයේ අප්‍රමාදයේ හැටි නිතරිය කරගනින් කියනවා. උන්වහන්සේ දන්නවා මේ අධ්‍යයවි මේ ගිහාට යන්න බැරි පුද්ගලයෝ ඉන්නවා කියලා. ඒක ආසියංශයක් ඥානයයි බුදුගණන් හන්දේ විශේෂ ඥානයි. දකින්නේ. දැන් මේ අධ්‍යයවේ සෝවාන් ඵලයේ ඉක්මවල බැරි කෙනෙක් ඉන්නවා. බුදුගණන් හන්දේ කවදාවත් සකෘදාගාමී ඉඳ උත්සාහ කරවන් අනාගාමී ඉඳ උත්සාහ කරවන් කියලා එයාට වණ කියන්නේ යන්නේ නැහැ. සමහර අවස්ථාවක ගිහි වතේ ඉන්න ඇවිදilla, බමුණ ඇවිදilla, එක්තරා මනුෂ්‍ය කොටස ඇවිදilla. ස්වාමීනි අපි අමුදරුවන් පෝෂණය කරගෙන ඒ වාගේම සුවඳ විලවුන් ගල්වමින් මේ යහන් ඒ වාගේම ඇඳ බුදු ආදී යහන් ගිහි උපකරණ පරිහරණය කරමින් ගිහි වතකින් ඉඳයි ආසා කරන්නේ. අපිට කරපෙන දහම දේශනා කරන්න කියලා ඉල්ලනකොට බුදුරජාණන් වහන්සේ ගිහි එක් වශයෙන් දැහැමින් සාධාරණින් කටයුතු කරගෙන පාපයක් වරදක් නොකර යහපත් ඉඳලා බුදුන් කෙරෙහි ප්‍රසාදයෙන් දහම් කෙරෙහි ප්‍රසාදයෙන් සංඝ කෙරෙහි ප්‍රසාදයෙන් කල් ගත කරලා මෙහෙම කරගන්න උබලගේ වැතුම් ඉස්ත වෙනවා කියලා ඒ මට්ටමේ නැවැත්තුවා. ඒ විලාසේ කියන්න කීනේ මනුස්සයින් ඕවා ඔක්කොම අනිත්‍ය දුක නැත්නම් ගොඩවල් වැඩක් නැති අසාර දේවල්නේ. උබලා මොඩේද අයිතවත් මේ අමුදරුවන් පෝෂණය කරේ ඉඳ බලන්නේ. ඔය ආදී වශයෙන් එහෙම කිව්වේ නැහැ. මොකද උන්වහන්සේ දන්නවා ඒ පුද්ගලයින්ට පුළුවන් මට්ටම මෙච්චරයි. ගෝචර මට්ටම මෙච්චරයි. හැබැයි ඒක සියල්ලන්ට එහෙම නෙමෙයි. අර කුමාරෝ 30 දෙනෙක් අර උත්‍රා බුද්ධිත මුල් කාල සීමාවේ තමගේ ත්‍රිවිධ ඇඳුම් පොට්ටනියයි ආවරණ පොට්ටනිය ඔක්කොම අර ඉතර විසඟලා පැනලා ගිය වෙලාවේදී ස්වාමීනි ස්ත්‍රියක් මෙතන යනවා දැක්කද කියලා අහනකොට ඒ ආගින් ඇහුවේ නැහැ. ඒකට උත්තර දුන්නේ නැහැ. තමන් ගැන හොයන එක උතුම්ද අනුන් ගැන හොයන එක උතුම්ද කියලා මේ විදිහට හිතන් නිවන් අවබෝධ කරගන්න අරිහත් වෙනවත් වෙන අවශ්‍ය ධර්මයක් දේශනා කරනවා. දැන් මෙන්න මේ වගේ ඒ පුද්ගලයාගේ ස්වභාවය දැකලා බුදුරයන් වහන්සේ ධර්ම දේශනා කරා. ඒ ඥානය අපිට නැහැ. ඒක ලෞතර බුදුරයන් වහන්සේට පමණයි තියෙන්නේ. අපි දකින්න ඕනේ යම්කිසි පුද්ගලයෙකුට තමන්ට වෙලා තියෙන ඥාන මට්ටම අනුව ඔහුගේ මානසිකත්වය අනුව තමයි මේ ලෝකෙ පිළිබඳ බලාපොරොත්තු වෙන්නේ. එදා ඒ පුද්ගලයාගේ ස්වභාවය ඉච්චන අපිට එහා කරන්න දෙයක් නැහැ. එදා බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කළ යුතු ආකාරයට දේශනා කරන ක්‍රමයක් තියෙනවා. වෛද්‍යවරයෙක් ලෙඩුන්ට වේද කරනවා. හැබැයි වේද කරනකොට සමහර ලෙඩු ඉන්නවා. බොහොම අසාධ්‍ය ලෙඩු. ඒ ඇයිද යම්කිසි ආධාරකයක් උපකාරයක් දීලා නැත්නම් සේවකෙක් උදව් උපකාර කරන්න වේද හේත් හදලා දෙන්න එහෙම කෙනෙක් දීලා එහෙම කෙනෙක් යටි කරගත්තොත් එයා බේරෙනවා. තව කොටසක් ඉන්නවා. එහෙම කෙනෙක් ආවත් එනේ තමන්ටම කරගෙන සාතු සපයන් කරගෙන තමන්ටම ලිඩේ අරගන්න පුළුවන්. ඒ තවමත් මොකයි? තව කොටසක් ඉන්නවා. ඇත්ත ලොකු බේතක් ඕනේ නැහැ. අවශ්‍ය කරන පුංචි දෙයකින් ලිඩේ හනිප වෙනවා. තව කොටසක් ඉන්නවා සාස්ත්‍රකාරයෝ තියාගෙන මොන විදිහෙන් සැලකුවත් කළත් ලිඩේ හනිප වෙන්නේ නැහැ. හැබැයි මේ හතර කොටසරම හනිප වෙන්නේ නැති අයටත් එකලා වේද දෙනවා වෛද්‍යවරයා. හනිප වෙනවා නම් හනිප වෙන්නේ මොකද ඒක දන්නේ නැති නිසා. අන්න ඒ වගේ ශ්‍රාවකින්ද දහම් ඖෂධයේ තිබුණත් සනීපේන වත්තම දකින්න බෑ. මේ පුද්ගලයාට වණ කිව්වහම ඔහු මේ தත්ත්වෙට පත් වෙනවා කියලා දකින්න ලෞතරා බුදුදාන වහන්සේ නිසා කණි කෙනෙකුට බෑ. ඒක නිසා වෙන නොවන සියල්ලන්ටම ධර්ම දේශනා කරනවා. ඒ මට්ටමින් ඒ අය ලබා ගන්න. මෙන්න මේකයි බුදුදාන වහන්සේ ශ්‍රාවකින්ට දේශනා කළ තියෙන දේශනා ක්‍රමය. මේ අපි දැනගන්න ඕන ඉන්න පිළිවෙත ලෞතර බුදුන් වහන්සේ ඒකන ප්‍රෝග්‍රෑම් අපිට කරන්න බෑ. ඒක ලෞතර බුදු වෙන්න ඕනේ. අපිට තියෙන්නේ මොකද්ද? පොදුවේ සියල්ලන්ටම ගැඹුරු ධර්මයයි පටන් ගත්ත දැන පටන් ඔය සියල්ලම දෙන්න ඕනේ. තම තමන්ගේ ඥාන මට්ටම අනුව තම තමන් ගනින නිගමනය. ලෞකික පැතුම් මක්නා වැඩක් නෑ කියලා ඥානවන්තයෝ ඊගින් එහා ගැඹුරු අය තමන්ගේ ප්‍රඥා මට්ටම වෙන්න තියෙන මට්ටමට එහෙම තීරණයක් ගන්න. ඉතින් ඒ අයටත් කියනවා. මෙන්න මනුෂ්‍යයෙක් හැටියට තවත් නැවතත් උපදිනවා නම් මනුෂ්‍යයෙක්ලා උපදින මිනිස් දහම. මෙන්න දෙවියෙක්ලා උපදිනවා නම් දේව ධර්ම. මෙන්න බ්‍රාහ්මීෙක් වෙන්න පුළුවන් මට්ටම තියෙනවා බ්‍රහ්ම ධර්ම. මෙන්න අරිහත්යටපත් වෙන්න උනන් ඒ ධර්ම. හතරම දෙනවා. ඒතකොට තම තමන්ට ගැලපෙන මට්ටම හැටියට මටලා දැම නිවන් දකින්න මට බෑ එච්චර කල් කරන්න මට මනුෂ්‍යයෙක් හැටියට ආයතෝ දින්න ඕනේ. අපි පිරිසත් එක්කලා ඉන්න ඕනේ. හැබැයි දුක් විඳින්න නැතුව සුගතියෙන් ඉන්න. ඉතින් යම් යමහාසාර කුලියක නැත්නම් හොඳ தත්වයකටපත් වෙලා යමක්ම හරි හම්බ කරලා පුළුවන් ඒ தත්වයටපත් වෙලා ඉන්න පුළුවන් දී එහෙම ක්‍රමයක් මට ඕන කියලා එකෙනෙක් නිගමනය කරා. ඒ අඥාන වත්තම. මට නම් ආයිත් මේ මිනිස්සු අතර ඉඳලා වැඩක් නැහැ. ඊට පස්සේ දෙවියෙක් කියලා දිව්‍ය සම්පත් ඉඳ ක්‍රමයේ වුණ. මට ඒක හොඳයි කියලා එකෙනෙක් ඒක නිගමනය කළා. එයාගේ මත්තම. මට නම් ওই දිව්‍ය සම්පත්තියයි මේ මනුස්ස සම්පත්තිය මේ කාම සම්පත්තිය වැඩක් නැහැ. මට හැබැයි ජීවිතේ ඉවර කරගන්නත් බැහැ දැම්ම. ගම්මේ කියලා ජීවත් වෙනවා. ඒ තව කෙනෙක්ගේ මත්තම. ඔහු මේ මත්තම අනු ගමනේ කරා. මට නම් දෙවියෙකුණත් වැඩක් නැහැ. බ්‍රහ්මේකුණත් වැඩක් නැහැ. ලෝකේ කවුරුවත් වෙලා වැඩක් නැහැ. ඉවර කරගන්නයි වෙනගේ සමංගේ මත්තමට එන්නේ. මට නිවන් දැකලා කෙලවර කරන්නයි. ඒ ඥානින් ඔහු ඒක නිගමනය කරගන්න. ඉතින් තමන්ට අවශ්‍ය ධර්ම කොටස අරගෙන තමන් මේ මාර්ගය වදා ගන්න ඕන. එතකොට සමහර කෙනෙක් මේ මාධ්‍ය වර්ණකොට හැඟවිලා තිබිච්ච ඥානෙ මතුවලා ඉන්න පුළුවන්. මතුවලා එනකොට මම පටන් ගත්තේ නම් මිනිස්සෙක් කියලා ආයතනයක් අපේ පිරිසත් එක්ක ලැබිතුවිලා සමගිය සමාදානයේ හොඳ தත්වයක් ඇතුළු ආයි මනුෂ්‍ය ජීවිතයක් ගත කරන්න හිතා ඉතම මං හිතුවේ ඉතේල. ඒ වුණා දැන් නම් පේනවා ඒක මහා කලදරයක් වැඩක් නැහැ. එයාට හිතෙන්න පුළුවන් දෙවිය කියලා ඉන්න ඕනේ. තවදුරටත් දහම් නුවර වැඩනකොට. අනේ මේ දෙවිය කියලාත් වැඩක් නැහැ මේ කාම ලෝකේ මහා දුක් කරදරයක්. කාම ලෝකේ ගිනි ගොඩක් නෙවෙයි දෙවිය දැරිලා ගෙවිල යන මිසක් වැඩක් නැහැ කියලා. බ්‍රාහ්මීක වෙන්න ඕනේ කියලා හිතන අවස්ථාවක්. ඊට පස්සේ ඉතින් මට ඒකත් වැඩක් නැහැ. කවුරු වෙලාද නැහැ. මීයත් බැවෙම කෙලවර කරගන්න ඕනේ. ආයිත් මල බැවක් එපා. ඔය අදහසින් අන්නේ ඔය තම තමන්ගේ නැන සමනින් ඕනේ තමන් එක දැනගන්න. බුදුරන් වහන්සේ කරන ක්‍රමී කිසිම ශ්‍රාවකියෙකුට කරන්න බෑ. සමහරව අරිහත්ත්වයට පත් වෙලා ඉඳද්දී සරියුත් ශ්‍රාවකෝ තවත් ධර්ම දේශනා කරනවා. බුදුරන් වහන්සේ බලනකොට පුද්ගලයා අරිහත්ත්වයට පත් වෙලා. නම සරියුත් ශ්‍රාවකෝ දන්නේ නැහැ. ධමේ වල කියන මේ විස්සුව අරිහත්ත්වයට පත් වෙලාද කියලා. තව තවත් දේශනා කරනවා. මෙන්න මෙහෙම අවස්ථා තිබිලා තියෙනවා. සමහරවිට බුදුරන් වහන්සේගෙන් සම්පූර්ණ විස්තර කරගන්න ගිහිල්ලා බෙන්ලා දෙනවා බුදුරන් වහන්සේට මෙන්න මෙහෙම කියනවා තත්ත්වය කොහොමද? ඒක බුදුරන් වහන්සේගේ නිගමනය කරවන ඇති. ඉතින් අන්න ඒකයි කියන්නේ ලෝතර බුදුරන් වහන්සේට පේන ඒ ඥානෙ අනාවරණ ඥානෙ අනිකාටවත් නැහැ. ආසයන්සය ඥානෙ අනිකායට නැහැ. ඒ අසාධාරණ ඥාන කියලා කොටසක් තියෙනවා විශේෂ. ඒ කොටස අනිකායට නැති නිසා තම තමන් වටමින් පොදුවේ දේශනා කරනවා සුදුසු සුදු කරගන්න. ඉතින් ඕක තේරුම් ගත්තේ නැති අය මොකද කරන්නේ? තමන්ගේ නුවණ මතින් තේරුම් අරන් බුදුරයන් වහන්සේ ධර්ම දේශනා කළේ මේ සියලුන් ලෝකෙම දුකයි කියලා. මේකෙන් අත්හැරෙන්න මොනවද මේ මිනිස්සු කතාන්නේ? මේ හාමුදුරුවෝයි ඒ අනුමත කරන්නේ. මෙහෙම කර තර්කවාද ගින. තර්කවාද ගින්නේ යථාර්ථය දකින්න නැතුව. ඉතින් ඔබ තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ මොනවද දුන්නත් ගැඹුරු ධර්මයේ තෝරා ගන්න ඕනේ. මොනවද දුන්නත් ලෞකිකත්වයේ යම් ලැබීමක් ඇතනම් ඒ ඔක්කොම අනිච්ච ගොඩේ. හටගත්ත යමක් ඇත්නම් කොච්චර හොඳයි කියලා එකක් හම්බ වුණා. හොඳ එක කැඩෙනවා විදිලා විනාශ වෙනවා. ඒ වෙනන්න කඩා පිට විනාශ කර දමනවා. ඒ වෙනන්න කැඩී පිටී විනාශ වෙන ඔළුවක්. එහෙම එකක් පතලා. එහෙම එකක් ලබලා. දැනසිල්ලා බලාපොරොත්තු වෙනවා. කැඩෙන විදිල විනාශ වෙන දෙයකින් දැනසිල්ලා බලාපොරොත්තු වෙනව නේද කියලා. තේරුම් ගන්න බලන්න. කඩාවිද විනාශ කරන දමන දෙයකින් නේද මම මේ සැනසෙල්ල බලාපොරොත්තු වෙන හොඳයි කියලා බලාපොරොත්තු වෙන්නේ. ඕක තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. කොච්චර රක්ෂණය කළත් පෝෂණය කළත් ඒකාන්තී විපර්ණාමයට පත් වෙලා වෙනසෙල යන දෙයක් නේද මම මේ හොඳයි කියලා බලාපොරොත්තු වෙන්නේ කියලා. ඔන්න ඔය විදිහ තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. තමන්ගේ ඥාන මට්ටමට ඕක තේරුණොත් ඔහුට තේරෙනවා අනේ මේ බඳු ප්‍රතිවිම් වලින් ඇති වැඩක් නෑ. එදාට ප්‍රඥාව පිළිම නැගිලා ඒ වත්තල් දන් දවසක් ඉන්න. ඔන්න ඕකට උත්සාහ කරන්න ඕනේ. හා ලෝකේ ප්‍රියයි කියන යහපතකින් කියන යම් කිසි දෙයක් බදාගත්තා. කැඩෙන විදින විනාශ වෙන දෙයක්මයි මේ බදන්නේ. පතන්න. මරණීයපත් වීම ස්වභාවය කරන ඇති පුද්ගලයා මරණීයපත් වෙන දෙයක් පතනවා. ජරාව ස්වභාවය කරන ඇති සත්වයා ජරාවටපත් වෙන දෙයක්ම පතනවා. විපරිණාමයේ ස්වභාවය කරන ඇති ලෝක සත්වයා විපරිණාමයටපත් වෙන දෙයක්ම පතනවා. මොනවා කරන්නද? ලෝකයාගේ අවිද්‍යාවේ තරමද? වැඩෙන මත්මෙ හැදිලි මේ බුදුරජාණන් වහන්සේ දායන සම්පාවේ මෙහෙම දේශනා කරනවා. ඉතින් අපිට හිතන්න කියලා පෙන්නනවා. කැඩෙන විදෙන කයක් ඇති මම මතු කැඩෙන විදෙන විනාශ වෙන දෙයක්ම පතනවා. අන්න සිහි කරලා බලන්න ඕනේ දහම්. පදන්න විදින්ද විනාශ කරන්න ගෝචර වෙන ස්වභාවයක් ඇති මම තවත් කලන්න විදින්ද විනාශ වෙන ගෝචර වෙච්ච දෙයක් පතපතා සැනසෙල්ල හොයනවා. කොච්චර රක්ෂණය කළත් පෝෂණය කළත් විපර්ණාමයටපත් වෙලා වෙනසීම ස්වභාවය කර නැති බව. කොච්චර රක්ෂණය කළත් පෝෂණය කළත් විනාශයටපත් වෙලා වෙනසෙන දෙයක්ද විපර්ණාමයටපත් වෙලා වෙනසෙන දෙයක්ද මේ පතන්නේ. එහෙනම් මේ පැතුම් වල ඇති වැඩේ මොකක්ද? මේ කය ගැන පතලා වැඩකුත් නැහැ. ලෝක ගැන පතලා වැඩකුත් නැහැ කියලා දවසක් යම් දවසක වැටුණොත් අවබෝධයෙන්. පොර ධර්මාවබෝධයෙන් ගත් ඉහෙල නැති. එහෙනම් යාගේ පැතුම් ඉවරයි. ඉස්සෙල්ලාම දැනගන්න. මේ කියන කාරණේ ඇත්ත. ඔය දෘෂ්ටි විපර්යාසයෙන් මිදෙනවා. නෑ නෑ එහෙම කියලා බෑ. කොහේ හරි ඇති. කැඩෙන්නේ නැති විඳින්න නැති විනාශ වෙන්නේ දෙයක්. කඩන්න විඳින්න විනාශ කරන්න බැරි දෙයක්. අනුන්ට වෙනස් කරන්න බැරි දෙයක්. කැඩී විදී විනාශ වී නොයන දෙයක් කොහේ හරි ඇති. ඔය දෘෂ්ටිය තියෙන තාකල් ඔහුට දෘෂ්ටි විපර්යාසය ඇරිලා නෑ සෝවාන් ඵලයටපත් වෙච්ච නැති කෙනෙක්. පුතඥන පුද්ගලයාගේ ස්වභාවය. මූලික ධර්මය අවබෝධ වෙනා නම් මට ආස්වාදී අත්තර කන්නේ බැරි වුණා පුළුවන් වුණා. කැඩෙන විදින විනාශ වෙන දෙයක්, කඩන විදින විනාශ කරන දෙයක් කොච්චර රක්ෂණය පෝෂණය කළා කැඩී විදී විනාශ වී යන දෙයක් ලෝකෙ තුල පහල වෙනවා මිසක්. කවදාවත් හදාතින කියන නිච්ච දෙයක් පහළ වෙන්නේ නැහැ. සැපයි කියන නිගමනය කළ සනසිල්ලේ ඉන්න පුළුවන් කියන දේ ලෝකේ පහළ වෙන්නේ නැහැ. මොකක් නිසාද? උරුමයක් තියෙනවා කැඩීම විදීම විනාශේ. විනාශ වීම. කලාබිද විනාශ කර දැමීම. කොච්චර රක්ෂණ කළත් පෝෂණය කළත් කවදාහො කැඩී විදී විනාශ වියා. උරුම. එහෙනම් මම කැමති නැහැ කැමති දියක් ප්‍රියමනාප දෙයක් එහෙම වෙනවට. මගේ කැමැත්තක් අහන්න දෙයක් ලෝකේ නැහැ. මම කොච්චර කැමති නැදලා සිද්ධ වෙන ධර්මතාවය ඕක. ඔන්නෝක යම් දාසක තීවිච්ච දායකට දෘෂ්ටි විභාවය ආසයක් නැවත ඉන්නේ නැහැ. ඒ කියන්නේ ඒ දැකපු සම්මාදිට්ඨිය නැවත මිසදිරියට පරිවර්තනය වෙන්නේ නැහැ කියන එක. ලැබුණු සම්මාදිට්ඨිය ඕකයි. ඕක හරියට තේරුම් ගත්තා නම් ධර්මය අහලා. ඕක දේශනා කළේ ලෞතර බුදුරන් වහන්සේ පවණයි. කාම ලෝකේ හෝ රූප ලෝක හෝ අරූප ලෝක හෝ කොහේ හරි ලෝකයේ පැවැත්මක් ඇද්ද? පැවැත්මේ ගොඩනැගෙන යමක් ඇත්නම් ඒකට සදාතනික දෙයක් නැහැ ලෝක. විපරිණාමයට පත් නොවන දෙයක් නැහැ. වෙනසිලියන්නේ නැති දෙයක් පහළ වෙන්නේ නැහැ. මෙන්න මේ බුද්ධ දේශනාව ඇත්තයි කියලා සත්‍යයක් දී තමන්ට වැටහිලා ගියා නම් ඌට කවදාවත් එහෙම නොවන නිත්‍ය වූ සැප වූ ආත්ම වූ දෙයක් කොහේ හරි ලෝක තියෙන්න බැයිද? ඔය සැකේ නැහැ. එහෙම දෙයක් කියනවා කියලා බලාපොරොත්තු වෙකේ තියනවා නම් ඒක කියන දෘෂ්ටි විපර්යාස වුණා. විපර්යාස දෘෂ්ටි ගහණය කළා. ඕක කවදාත් ඒ අවබෝධය ලැබුගෙනට ඇති වෙන්නේ නැහැ. සත්‍යය දැක්ක කෙනා කියන්නේ යා. මෙන්න මේ තමයි සෝවාන් පුද්ගලයා දෘෂ්ටි විපර්යාසයෙන් මිදෙන දේ. හැබැයි තව සංඥා විපර්යාසයෙන් මිදිලා නැහැ. සැප සංඥාව තියෙනවා. මේක ආස්වාද නෑ කියලා කිව්වද? හොඳ නෑ කිව්වද? මේක ආස්වාද සහිතයි. මනවල රූප ප්‍රියයි. මනවල ශබ්ද ප්‍රියතාවයක් තියෙනවා. ආස්වාදයක් තියෙනවා. මනවල ගන්ධ රස ස්පර්ශ ආස්වාදයක් තියෙනවා. ඒ හැටි එහෙම තමයි. මට ඒ ගැන නම් සැකයක් නැහැ. කැඩිලා බිඳිලා විනාශෙලා යන්නේ කොච්චර හක්ෂණය කරන්න පෝෂණය කරලා මගේ වාසියේ තියන්න බැරි වවා මට පේනවා. ඒක ඇත්ත. ඒ දෘෂ්ටි විපාකය ඇති නැති වුණා. සුවයි කියන සංඥා විපාකය ඇති ඇරිලා නැහැ. අසුභේ සුභ යන විපාකය ඇති ඇරිලා නැහැ. මෙන්න මේක තව තියෙනවා. හිත විපර්යාසය ඒ නිසා වෙනවා. සුවදී පස්ස යන හිත හට ගන්න. සුවදී ඇසුරු කරන්න ඕනේ. අත්හැලා බෑකින හිත හට ගන්න. හිත විපර්යාසය තියෙනවා. සුවයි කියන සංඥාවෙන් අහක් වෙන්න බෑ. ඒ ආස්වාදයේ හිත වැදෙනවා. ඒ සුවයි කියන සංඥාව සුව දුක හැටියට දකින්නේ නැහැ තාම. හැබැයි ඒක යථාර්ථය දන්නවා කොච්චර සුවයි කිව්වත් විවරණා පිටපත් වෙලා වෙනසිලා යන දේවල් මිසක් හදාතනික දෙයක් ලෝකේ නෑ මට ඉඳල්ලා ගන්න. ඒ දෘෂ්ටිය නෑ. එනිසා මිත්‍යා දෘෂ්ටියේ වෙන්ෙච්ච නිසා දෘෂ්ටි පරිහාසයක් වෙන්නේ නෑ සෝවාන් වෙච්ච තැන. සංඥා විපර්යාසය වෙනවා, චිත්ත විපර්යාසය වෙනවා, අසුභෙහි සුභයි කියලා ගන්න විපර්යාසය තියෙනවා. ක්‍රම ක්‍රමෙන් සකෘදාගාමී වෙනකොට අනාගාමී වෙනකොට එකින් එක අඩු වෙලා ගිහිල්ලා. අරිහත්ත්වයටපත් වෙනකොට ඔය විපර්යාස හතරම නැති වෙනවා. සඤ්ඤාය පරයාසයත් ඉවරයි. නැත්නම් නිත්‍යයි සැපයි ආත්මයි කියන හැඟීම මල් මුලින් අහක් වෙලා ගියා දෘෂ්ටි පරයාසය ඉවර වුණා. ආස්වාදී පිළිබඳ වැදලෙ හිතක් තිබුණා නම් කාමසහගිත වැදලෙ හිතක් තිබුණා නම් අනාගාමී ඵලයටපත් වෙනකොට අන්නේ අසුභේ සුභයි කියලා ගන්න විදිහ තිබිච්ච කාම අසුභයන්ගේ කාමයේ සුභයි කියලා ගන්න දෘෂ්ටි ඉවර වුණා. හැබැයි තවත් ඇති වෙන විපරයාසයක් තියෙනවා චිත්ත සඤ්ඤාය පරයාසය. මම කියන සඤ්ඤාව ඇතිලා නැහැ. ඒ විපර්යාසය තියෙනවා. මමයි කියලා ගන්න දෙයක් නැහැ කියලා කිව්වත්. මම කියලා ගන්න, මගේ කියලා ගන්න, මගේ ආත්මය කියලා ගන්න කිසිම හරයක් නැහැ කියලා මේ දෘෂ්ටිය ඇරලා තිබුණාද? මම කියන හැඟීම අත්හැරලා මම නම් තව ඉන්න ඕනේ. මැරිලා බෑ. තව ටිකක් හරි ජීවත් වෙන්න ඕනේ. ඔය හැඟීම අත්හැරුන්නේ නැහැ තාම. නිසා ජීවත් වෙන හිත තියෙනවා. ඔන්න ඕක ඉතුරු වෙලා තියෙනවා අරිහත්ත්වයටපත් වෙන එක. අරිහත්ත්වයටපත් වුණාට පස්සේ තවදුරටත් මම එක හදාගෙන ඉන්න ඕනේ, මම කියන සංඥාවේ ඉන්න ඕනේ කියන හැඟීම ඉවරයි. රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යාව ඉවරයි. ඉතින් ඒ නිසා තම තමන්ගේ ඥාන මට්ටමට ධර්ම අවබෝධය ලැබਿੱච්ච මට්ටමටයි ඔක සිද්ධ වෙන්නේ. මේදා දකින්න ඕනේ ධර්මචර්යාවෙන් සමචර්යාවෙන් යුක්තව කටයුතු කරන ගමන් කටයුතු කරනකොට අසද්ධර්ම ප්‍රතිමාවක් ඉන්නේ නැහැ. ඒ කියන්නේ පාප ප්‍රතිමාවක් ඉන්නේ නැහැ. අනුන්ට නැහැවා වෙනසේවා කියන හැඟීමක් ඉන්නේ නැහැ. අනුන් අහලා හරි කමන්නේ නැහැ මගේ වැඩේ කරගන්නවා මගේ බඩ පුරවා ගන්නවා මගේ කොට ගොඩ ගහ ගන්නවා කියන දෘෂ්ටියක් එහෙම හැඟීමක් එන්නේ නැහැ. ඒ පාප දෘෂ්ටියේ මිදෙලා ඒ පාප හැඟීමෙන් අත්හැරලා හිටන් කෙනෙකුට සිංගියක් නොවන හිංසාවක් නොවන ලෝකේ පැවැත්ම තුළ තියෙන සුගතියයි කියන යමක් ඇද්ද? එහෙනම් මෙලොව සැනසෙල්ල ජීවත් වෙනවා කියන වාක්‍යයද. ඒකේ වැතුම් හරිය තමයි ඉතුරු වෙලා තියෙන්නේ. අර ධර්මාවෝධයේ දෘෂ්ටි විපර්යාසයෙන් අත්හැරලා ගියාද? නැත්නම් දෘෂ්ටි විපර්යාසයෙන් අත්හැරිච්ච පුද්ගලයා කවදාවත් සමාගයේ පැතුමේ හදවන්න බැහැ. ඔහුගේ ඥානිය වැඩිලා ඒ වැතුම ඉක්ම ගිහිල්ලා සියලුම වැතුම් ඉක්ම ගිහිල්ලා සම්පූර්ණ විදින දවසක් ඉන්නවා. ඒ නිසා ඒ වගේ දේවල්ට අනික් කෙනෙක් විවේචනය කරන්න හොඳ නැහැ. මට මේ වැඩේ කරගන්න ලැබේවා කියම් කිසි ප්‍රතිමාවක් පැතුමක් ওই ධර්මචර්යාවෙන් සමාජාතියාවෙන් අනිත්‍ය වශයෙන් දුක වශයෙන් අනාත්ම වශයෙන් කිව්ව කතාව ඇත්තයි කියන එක තේරුම් ගන්න. ඒ සත්‍යයේ දේශනා කලේ ලෝතුරා බුදුරජාන් වහන්සේ නිසා තව කෙනෙක් නැහැ කියලා බුදුන් කෙරෙහි අතල ප්‍රසාදය ඇති කරගෙන ඒ ධර්මයේ තමයි ඇත්ත. එයින් එහාට වට කරන්න පුළුවන් නම් මේක එකපාර අත්හැරගන්න බැරි වුණත් සත්‍ය නම් ඒකයි ධර්මයේ සත්‍යය කියලා සත්‍යයේ අතල ප්‍රසාදය පිළිතල ඒ මග අනුගමනය කරපු උත්තමයන්ට ඒකාන්තයෙන්ම මේ මිදීම ලැබු උත්තමයේ සැනසුන උත්තමය කියලා සංගියා කරෙහි අතල ප්‍රසාදයෙන් යුත් වෙලා ඒ ශික්ෂණය වෙන්නා වූ මාර්ගය කලන්ද වේ. ඒක තමයි අවදාහරි දැනගන්න ඕනි. දැනගත දාඥා මරක් මිදෙන්න පුළුවන් කියන මේ විශ්වාසයෙන් නිතර කටයුතු කරගෙන යන මෙන්න මේ ධර්මචර්යාවේ සමචර්යාවේ වැඩ පිළිල තියා ඉන්න කෙනෙක්. ඔන්නම් තමගේ පැතුම පතා ගන්නවා යහපත් ලෝකේ පැතුම. නමුත් කවදාහරි පැතුමට ඔහු දෙවිනි කරන්න බෑ. ඔහු ලැබුවේ ධර්මචර්යාවේ සමචර්යාවේ ගුණේට එතනින් එහාට මාර්ගය වැඩිලා ආරි මාර්ගය පූර්ණ වෙනවා. එදාට මේ පැතුම ඔක්කොම ඉවතට යනවා. හරයක් නැති පැතුම බව දැනගන්න. ඒකයි කියන්නේ ඉනිසා බුදුරජාණන් වහන්සේ වගේ අවස්ථාවල ඒවට පහර ගැහුවේ නැහැ. ගහන්න නැති වෙන්නේ හේතුව ඒකයි. මලාපදායි සූත්‍රයේ කියන සූත්‍රයක පෙන්නනවා මලාපදේ දෙන කෙනාට මලාපදේ ලැබෙනවා කියලා. බුදුරජාණන් වහන්සේගේම දේශනාව. මලාපදේ දෙනකොට අග්‍ර උත්තමයාට දෙනකොට අග්‍ර විදිහට ලැබෙනවා. තුන් ලෝකේටම අග්‍ර වූ ඉහළම උත්තමයා බුදු පියාණන් වහන්සේ. න අග්‍රම උත්තරමයාට දෙන දෙයට අග්‍රම ඵලය ලැබෙනවා. මනාපදී දීලා මනාපදී ලබනවා. මෙන්න මේ කාරණේ ඉවර පස්සේ මේක අහලා එක්තරා බමුණෙක් බුදුරජාණන් වහන්සේට ස්වාමීනි ඔබ වහන්සේ මෙහෙම ධර්මය දේශනා කරලා තියෙනවා මම ඒක පිළිගන්නවා. මම හරිය කැමති මේ කසීසලුවෝ. එහෙනම් මට අනුකම්පා කළා මතුමතු කසීසලු බලාපොරොත්තු වෙනවා. මට අනුකම්පා කළා මේ සලු දෙක පිළිගන්න කියලා සලු දෙක පූජා කළා. ඕකේ අනුකම්පාව උන්වහන්සේ පිළිගත්තා. පැතුම ඒකයි. ස්වාමීනි මනාපදී දෙන අයට මනාපදී ලැබෙනවා කියලා මම අහලා තිනවා ඔබ වහන්සේගෙන්. අග්‍රාන්තෙමි ලැබෙනවා. අග්‍ර වූ උත්තමයන් වහන්සේ දුන්නොත් ඔබ වහන්සේට වඩා අග්‍ර කෙනෙක් ලෝකේ නැහැ. මම ඔබ වහන්සේට මේ පූජා කරලා මෙන්න මේ පැණි කැවුවා. මම හරි ආසයෙන් පැණි කැවුවා. මතවාදත් මේ පැණි කැවුම් හැම වෙලේම බලාගෙන මම මේ පූජා කරන්නේ පැණි කැවුම් පූජා කරලා. උන්වහන්සේ ඒකත් පිළිගත්තා. ස්වාමීනි මේ ඇල්හාලි වත්සහිත සූප ව්‍යංජන වලට මම හරි කැමතියි. මට අනුකම්පා කරලා මතුමතුත් ඒවා ලබාගෙන මේකත් පිළිගන්න. ඒකත් පිළිගන්න. ස්වාමීනි මෙන්න මේ මෘදු ඌර්වස් ව්‍යංජනෙට මම හරි කැමතියි. මට අනුකම්පා කරලා මම මතුමතුත් බලාපොරොත්තු ඒකත් පිළිගන්න. උන්වහන්සේ ඒකත් පිළිගත්. දැන් මේ ධර්මයේ තියෙන කතාව. දැන් මොකද කරන්නේ? ඔහොම විදිහට හිටන් ධර්මයේ අරියාවෙන් සමචරියාවෙන් ඉවත් වෙලා හිටියේ නෑ පුද්ගල. බුදුන් ක්‍රෙහි ප්‍රසාදයෙන් ওই පැතුම පතාගෙන ඉන්නකොට මේ මිනිස් අධ්‍යාව තුලම හරයක් නැති පැතුම් බව වැටහෙන ධර්මඥානිය ලැබුණා. මේ කාම ලෝකයේ අත්හැරන ලෝකෝත්තර සමාධි ගුණයක් වැඩුණා. ඒ ධර්ම සමාධියෙන් යුතුව කල්පිය කරලා සුද්ධාවාස බබලෝ බ්‍රහ්මයේ කියලා උපන්න අනාගාමී පුද්ගලෙක් ඇති. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හැමෙන්දා ඒ බ්‍රහ්මයා ආපහු බුදුරජාණන් වහන්සේ යහන ධර්මයේ එදා මිනිස් කාලයේදී ඔබ මට මේ දේවල් පූජා කරලා යම් පැතුමක් පැතුනම මොකද උණියක ලැබුණා? ස්වාමීන් අසීමිතව ලැබුණා. ඒ වුණාට මට මේ ධර්මයේ වටිනාකම දකින්නට ඒවා වැඩක් නෑ කියලා තේරුණා. මම මේ ධර්ම සමාධියකට කල්පය කරලා අද බ්‍රහ්මයේ කියලා උපන්න නැවත වාරයක් මිනිස් ලෝකයේ උපත් ලැබලවත් මට හේතු නෑ ඉක්ම ගියා. අනාගාමී ඵලයටත් පත් වුණා. එහෙනම් ඒ අද්දවේ අනාගාමී ඵලයට පත් වෙන්න හේතු තිබිච්ච කෙනෙක් ඉස්සෙල්ලා තිබිච්ච වැතුම් වෙනවා. බුදුරජාණන් වහන්සේ දන් දීලා පැතුවේ මොනවද? බුදුරජාණන් වහන්සේ ඇයි නිගරු නොකලේ? උන්වහන්සේ දන්නා ඔය මොන පැතුම් පැතුවත් ඔහුගේ ධර්මඥානිය මොහු කරාගි දාට ඔක්කොම ඉවරයි. ඔය පැතුම ඔහු මේ රදවන්න බෑ කිය. මේ නිසා බුදුරජාණන් වහන්සේ නිහඬව පිළිගත්. හැබැයි පිළිගත්තා වගේම බොරුවක් වෙන්නේ නැහැ වලයිුණා කියලා දේශනා කරා. ඒ මිනිස් අධ්‍යය තුලමත් ලැබුවා. නමුත් එකක්වත් වැඩක් නැහැ කියලා අත්හැරලා කාමාව දෙන්න කාමසාගියත් අත්හැරලා ගිහිලා කාමලහක පරිගත් ඉවර කළා. අනාගාමි බ්‍රහ්මීක වේදත් හේතු වාසනා තිබිච්ච කෙනෙක්ගේ මුල් පැතුමක ඇති. ඉතින් මේ වගේ එක එකනාගේ මේ පැතුම් ගැන විවේචනය කරන්න යන්නේ හොඳ නැහැ. නමුත් එක දෙයක් තියෙනවා. මොන පැතුම් පදාගත්ත කව නැහැ මේ බලටි ගහන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ගැඹුරු ධර්මයට සවන් දෙන්නේ. සවන් දීලා ඉතින් ඒක ඇත්ත බලා ගන්න උත්සාහ කරන කෙනෙක් අය අපිට කියන්න තියෙනවා. එතකොට තේරෙයි අනේ මොනවා හර ආහාර පැතුමත් මම පැතුවේ කියලා යම් දාසක වැටහෙන දාසක් ආවොත් දහම් වුණින් ඕක තේරෙයි. අනිදාටි පැතුම අත්හැරලා යනවා. පැතුමට පුළුවන් කමන්නේ ආර්ය මාර්ගය වහන්නේ.